සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්කවේ සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාසාති සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම අද උදෑසන සීල සමාදානයේ නිරත වෙලා මෙතෙක් වේලා ධර්ම දේශනා ශ්‍රවණය කරලා භාවනා කරලා මේ සවස් භාගයේ සුපුරුදු පරිදි අපි ධර්ම සාකච්ඡාව පවත්වන වෙලාවේ අද විශේෂයෙන් ආරාධනා කරලා තියෙනවා සුජාතා රණවීර මහත්මිය සහ ආර්.පි. පෙරේරා මහතා ඇතුළු ඒ පින්වත් පිරිස පුතණුවන් දියණියන් ඇතුළු ඒ පින්වත්තුන් අද දවසේ විශේෂ ධර්ම දේශනාවකුත් පවත්වලා ධර්ම සාකච්ඡාව සිදු කරන හැටියට ඒ අනුව ටික වෙලාවක් ධර්ම දේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ නිවන් දකින්නට යන ගමනේහි අපේ අවධානය යොමු කළ යුතු ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන විපල්ලාස සූත්‍රය. විපල්ලාස කියලා කියන වචනේ තේරුම විපරීත විකෘති ධර්ම කියන අර්ථය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය පිළිබඳව යථාර්ථය දකිනවා වෙනුවට ප්‍රතජන සත්‍යය සිහියෙන් නුවණින් තොරව ලෝකය දකින හැම මොහොතකම ලෝක ස්වභාවයන් විකෘති විදිහට තමයි හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීම තුන් විදිහකට විකෘති වෙන්නට පුළුවන් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස සහ දිට්ඨි විපල්ලාස. සංඥාමය වශයෙන් සංඥා කියලා කියන්නේ අරමුණකින් තවත් අරමුණක් වෙන්කොට හඳුනා ගන්නා සටහන කියනවා සංඥාවයි. එතකොට සංඥාවෙන් විකෘති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සංඥා විකෘති වෙනකොට ඒ පුද්ගලයාගේ මනෝභාවයන් හැටියට විකෘති මනෝභාවයන් නැති වෙන්නට පුළුවන්. ඒ සංඥා විකෘතිය සහ මනෝභාවයන්ගේ විකෘතිය නිසා ඒ පුද්ගලයා දෘෂ්ටිමය වශයෙන් වැරදි විකෘති දෘෂ්ටියකට පැමිණෙන්නට පුළුවන්. එතකොට මේ ක්‍රම තුනටම පුද්ගලයන් වරදවා ගන්නා කාරණා හතරක් තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද ඒ කාරණා හතර? දුක්ඛේ භික්ඛවේ සුඛාන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. දුක්ඛ වූ සංස්කාර ධර්මයන් අනිච්චේ භික්කවේ නිච්ඡන්ති. මූලික කාරණේ අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් පිළිබඳව නিত্য වූ සංඥාව, නিত্য වූ හැඟීම, නিত্য වූ දෘෂ්ටිය ප්‍රතඥන සිතෙහි පහළ වෙන්නට පුළුවන්. මේ වැරදි හැඳිනීමක්, වැරදි මනෝභාවයක්, වැරදි දෘෂ්ටියක් හැටියට අනිත්‍ය ධර්මය නিত্যයි කියන හැඟීම අපේ සිත්වල මතුවෙන්න පුළුවන්. දෙවනි කාරණේ තමයි දුක්ඛේ භික්ඛවේ සුඛාන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාස. දුක්ඛ ධර්මයන් පිළිබඳ සුඛ සංඥාව පහළ වෙනවා. ඒවා පිළිබඳව සැප සහගත මනෝභාවයන් ඇති වෙනවා. ඒවා පිළිබඳව සැපයි කියන දෘෂ්ටිය තහවුරු වෙනවා. ඒ දෙවනි කාරණේ. තුන්වෙනි කාරණේ අනත්තනී භික්ඛවේ අත්තාති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. අනාත්ම ධර්මයන් පිළිබඳ ආත්මයි කියන සංඥාව ඇති වෙනවා, ආත්මයි කියන මනෝභාවය ඇති වෙනවා, ආත්ම දෘෂ්ටිය ඇති වෙනවා. මේ තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය අසුභේ භික්ඛවේ සුභන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. අසුභ වූ ධර්මයන් පිළිබඳ සුභ සංඥාව පහළ වෙනවා, සුභයි කියන අදහස පහළ වෙනවා, සුභයි කියන දෘෂ්ටිය පහළ වෙනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ කාරණා හතර පිළිබඳවම සංඥා විකෘති වෙන්නට පුළුවන්, මනෝභාවයන් විකෘති වෙන්නට පුළුවන්, දෘෂ්ටි විකෘති වෙන්නට පුළුවන්. ඔය කාරණා හතර තුන් තුන් ආකාරයෙන් විපරීත වෙනකොට 12 ආකාරයකින් වරදවා වටහා ගැනීම සිද්ධ වෙන්නට පුළුවන්. එතන මේ වැරදි වැටහීම අපට බලවත්සේ සසර ගමනට හේතුවක් සපයනවා, සසර ගමනට ශක්තියක් සපයනවා, නිවනට පත්වෙන්නට නොදී. නිවන් අවබෝධ කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතුයි. මේ සංස්කාර සමූහයේ නැවත නැවත පැවැත්වීම පඤ්චස්කන්ධ වශයෙන් දුකයි කියන බව. ඒ දුක උපදවන මූල හේතුව තණ්හාවයි. ඒ තණ්හාව දුරු කළොත් තමයි නිවන. එතකොට අපි නිරන්තරයෙන් ධර්ම දේශනාවලදී ශ්‍රවණය කරනවා, අපි උත්සාහ කරනවා මේ තණ්හාව දුරු කරන්න, අත්හැරීම පුහුණු කරන්න. නමුත් ඒක මතු පිටින් යටපත් කළාට ඒ තෘෂ්ණාව දුරු කිරීම පහසු නැත්තේ කුමක් නිසාද? තෘෂ්ණාව ඇති වෙන්නේ හේතුවක් ඇතිව. තෘෂ්ණාව ඇතිවීමේ ප්‍රධාන හේතුව කුමක්ද? අවිද්‍යාව. නොඇටහෙන ගති. මොකක්ද නොඇටහෙන්නේ? මේ අනිත්‍ය වූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව හරියට වැටහෙන්නේ නැහැ. එතකොට ඒක වැටහෙන්නේ නැති තාක්කල්, ඒවා නিত্যව දකින තාක්කල් ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව තෘෂ්ණාව ඇති වෙනවා. කාම තණ්හාව ඇති වෙනවා. එතකොට ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසෙන් විඳින ආග්‍රහණ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඔක්කොම රූප හැටියට පොදුවේ හඳුන්වනවා. එතකොට මේ රූපයන්ගේ යම්කිසි නিত্যතාවයක් ලඬ වේදනා සංඥා සංඛාර විඥාන මේවාෙහි යම්කිසි නিত্যතාවයක් දකින තාක්කල් ඒ අනිත්‍ය වූ ධර්මයන් පිළිබඳව අපට යම්කිසි ඇලීමක් බැඳීමක් හටගන්නවා, ඒවා පවත්වා ගන්නට ඕනේ. ඊළඟට දුක්ඛ ධර්මයන් සැපයි කියලා දකිනකොට තමයි අපට තණ්හාව මතුවේ. කාම තණ්හා භව තණ්හා වශයෙන් කාම තණ්හාව නිසා තමයි භව තණ්හා. කාම තණ්හාව කිව්වේ කැමති දේවල් ලං කර ගැනීමේ ඕනකම. භව තණ්හාව කිව්වේ ඒවත් එක්කලා දිගු කලක් ජීවත් වීමේ කැමැත්, පැවතීමේ කැමැත්. අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවානේ භව තණ්හාව කියන්නේ මේ ඊළඟ ආත්මයක උපදිනවද නැද්ද කියන කතාවක් නෙමෙයි. එහෙම හිතලා උපදිනවා නම් ඉතින් කුරා කොහොඹුවන් සත්ව සූපා උපදින්න විදිහක් නැහැ නේ. උන්ට ඊළඟ භවයක් ගැන සංඥාවකුත් නැහැ, උපදින්න කැමැත්තකුත් නැහැ. නමුත් ඒ හැම සතෙක්ම මරුණු ගමන් උපදිනවා. ඒ උපදින්නේ ඊළඟ භවයක් ගැන අදහස නිසා නෙමෙයි. මේ ලෝකය විඳින්මින් ආස්වාදනය කරමින් තව මොහොතක් හෝ ජීවත් වීමේ කැමැත්තක් ඒ සත්වයින් තුල පවතිනවා. අපි හැම කෙනෙක් තුලම පවතින. එතකොට කර්මානුරූපව මේ කය සහ විඥාන පරම්පරාව නිරුද්ධ වෙනවා. ඒතර කය නිරුද්ධ වුණහම ඒකේ ආයු නිරුද්ධ වුණහම එහි ප්‍රාණ ශක්තිය ජීව ශක්තිය නිරුද්ධ වුණහම ඒක දිราපත් වෙලා අහෝසි වෙලා යනවා. විඥාන පරම්පරාව නිරුද්ධ වුණහම ඒක එතනින් හැබෑවට නම් නවතින්න ඕනේ. නමුත් නවතින්න නැතුව තවත් අරමුණක් ගනිමින් යලිත් ප්‍රතිසන්දියක් ලබලා ඊළඟ භව පරම්පරාව පටන් ගන්නවා. ඇයි ඒ පටන් ගන්නෙ? අර චුතිසිත ඇති වෙන වෙලාව වෙනකොටත් අපිට තව මොහොතක් හෝ රැඳෙන්න ඕන ජීවත් වෙන්න ඕන කියන අදහස තාම තියෙනවා. ඒ අදහස විසින් තමයි ඊළඟ අරමුණ වෙත අපේ සිත පොළඹවන්නේ. ඒක තමයි භව තණ්හා කියලා හඳුන්වන්නේ. ඒ භව තණ්හාව හටගන්නේ කුමක් නිසාද? කාම තණ්හාව නිසා. කාම තණ්හාව පවතින්නේ කුමක් නිසාද? මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවයේ නොයැටීම නිසා. ඇයිද හැබෑ ස්වභාවයේ නොයැටෙන්නේ? මේ විකෘති ධර්ම වලින් අපේ මනස හැම විටම වසා තබන නිසා. මේ පටලවිල්ල ලෙහන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තනත්තාට එකම ක්‍රමයයි තියෙන්නේ. කුමක්ද? සති සම්පජඤ්ඤය. ඒ කාය නොයම් බෙක්කවේ මග්ගෝ එකම මග සතිපට්ඨානෙ. සිහිය නුවණ උපදවා ගැනීම. ඒ සිහිය සහ නුවණ උපදවා ගැනීම බුදුරජාණන් වහන්සේ තවත් ආකාරයකින් හඳුන්වනවා යෝනිසෝ මනසිකාරයයි කියලා. එතකොට බොහෝ සූත්‍රවල තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණයක් තමයි ජානතෝ අහං බෙක්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි, දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි ආශ්‍රව ධර්ම දුරු කිරීමක් ගැන මම දේශනා කරන්නේ. නොදන්නා වූ නොදක්නා වූ තැනැත්තාට නෙමෙයි. එතකොට මොනවා දන්නා තැනැත්තාටද මොනවා දක්නා තැනැත්තාටද? මේ යෝනිසෝ මානසිකාරයයි මේ අයෝනිසෝ මානසිකාරයයි කියන මේ දෙක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් තැනැත්තා. මොකද්ද යෝනිසෝ මානසිකාරය කියන්නේ? මොකද්ද අයෝනිසෝ මානසිකාරය? යෝනිසෝ මානසිකාරය කියන්නේ සිහියෙන් නුවණින් දකින එක. සිහිය පිහිටුවා ගත්තහම තමයි පවතින සාධක පවතින ආකාරයෙන් පෙනේ. නුවණ අවදි කරගන්නකොට තමයි ඒ සාධකවල හේතුඵල සම්බන්ධය ගොඩනැගෙන ආකාරය පෙනෙන්නේ. ඒවැ ත්‍රිලක්ෂණ ධර්මය ප්‍රකට වෙලා පෙනෙන්නේ. එතකොට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් යම් ධර්මතාවයක් විදර්ශනා කරන්නට පුළුවන් වෙන්නේ නුවණින් ප්‍රඥාවෙන්. එසේ විදර්ශනා කරන්න නම් පවතින හේතු සාධක හරියට හඳුනගන්න. ඒ හේතු සාධක දකින්නට බෑ සිහියෙන් තොරව. සිහියෙන් තොරව දකින තාක්කල් අපි දකින්නේ තියෙන හේතු නෙමේ, කලින් උපාදාන කරගත්තුවා. එහෙම නැත්නම් අනාගත උපකල්පන. සතියෙන් තොර වෙච්ච ගමන් අපි දකින්නේ පවතින දේ නෙමේ, වෙන කාරණේ. මං හිතන්නේ පෙර දිනකත් අපි උදාහරණයක් හැටියට කිව්වා. අපි හිතමු දැන් මස් මාළු කරවල කැමැත්තෙන් කන කෙනෙක් කියලා. එතකොට ගේ අතුපතු ගන්නකොට කුණු ගඳ එනවා. බැලුවෙන් පස්සේ මීයක් මැරිච් එක. එතකොට දවස් ගාණක් ගිහිල්ලා කුණු වෙලා පණුව ගහලා දැන් නහයත් අකුලගෙන අමාරුවෙන් මේක සුද්ධ පවිත්‍ර කරලා අත සෝදගෙන ඇවිල්ලා කෑම කන්න ගත්තහම දැන් වෙනදා වගේ බත්පතේ කරවල තියෙනවා. වෙනදා ප්‍රියමනාපව කනවා. දැන් අර කරවලවල ආග්‍රහණය එනකොටම මොකද්ද දැනෙන්නේ? එතන විඳින්නේ මේ කුණු. අර මේකුනේ ගඳම මේකෙන් එනවා. ඒ මේකුනේ ස්වභාවයම මේකෙන් දැනෙනවා. දැන් බත්පතේ මේකුණ නැහැනේ. වෙනදත් කරවල රස කරලා කනවනේ, මාළු කනවනේ. ඉතින් ඇයි අද මේ තියෙන අප්‍රසන්න බව? දැන් මේ තියෙන කරවල ටික මාළු ටික ඒ පවතින ස්වභාවයෙන් දකින්නට ගන්නට බෑ. ඒකත් එක්ක මුහු වෙනවා අර කලින් ගත්තු මීකුණ පිළිබඳ සංඥා සටහන්. එතකොට ඒ සංඥා වලින් තමයි බත්පතේ තියෙන කරවල ටික මාළු ටික ව්‍යංජන ටික දකින්නේ. ඇයි ඒ? අර පූර්ව උපාදානය තුලින් තමයි මේ දේ දකින්නේ. ඔය විදිහට අපේ මනසේ හැම විටම කලින් ගත්තු දේවල් පිළිබඳ සටහන්, ආසන්නව ගත්තු සටහන් දැඩිව එල්බගෙන තියෙනකොට අපි ඒ තුලින් තමයි අනිත් දේවල් නිගමනය කරන්නේ. දැන් අපි ධර්මයේ පිළිබඳව ටිකක් ඉගෙනගෙන තියෙන පින්නතුන් දන්නවා, ඇසින් රූපයක් දැක්කහම චක්කු විඥානයේ පහළ වුණහම ඊළඟට සම්පටිච්ඡන ඒ අරමුණ පිළිගන්නා සිතක් ඇති වෙනවා. ඊළඟට සම්තිරණ සහ වොත්තපන කියලා සිද්දයක් ඇතනවා. කියන්නේ තීරණය කරන, ව්‍යවස්ථාපනය කරන, විනිශ්චය කරන. එතකොට තීරණය කිරීම, ව්‍යවස්ථාපනය කිරීම කියලා කියන්නේ මොකද්ද? මේ දැක්ක අරමුණ මොකද්ද කියලා නිගමණයකට එන්න උත්සාහ කරනවා මනස. ඒ පිළිබඳව තීරණයක් ගන්න. මේ කවුද? මේ මොකද්ද? එතකොට ඒ තීරණය ගන්නේ කවර සාධක මතද? කලින්ගත්තු සංඥා සටහන් මත. කලින් අපේ මනසේ උපාදාන වෙලා තියෙන දැනුම, ආකල්ප, මනෝභාවයන්, අත්දැකීම්, රුචි අරුචිකම් ඔය සියල්ලක් පාදක කොටගෙන තමයි දැන් මේ අලුතෙන් දැක්ක එක මොකද්ද කියලා හිතන්න පෙළඹෙන. එහෙම හිතනකොට අර කලින්ගත්වෙන් තමයි තීරණය කරන්නේ. ඒ තීරණය කළන් පස්සේ මේ සතුරෙක් කියලා තීරණය කළොත් ද්වේෂමූලික සිත් පරම්පරාවක් පහළ වෙනවා ජවන් සිත් හැටියට. මේ මිතුරෙක් කියලා කල්පනා කළොත් ලෝභ මූලික සිත් පරම්පරාව, ප්‍රියමනාපයි කියලා කල්පනා කළොත් ලෝභ මූලික, අප්‍රිය යමනාපයි කියලා කල්පනා කළොත් ද්වේෂ මූලික, හරියට පැහැදිලි නැත්තම් මෝහ මූලික සිත් පරම්පරාවක් එතන ඉඳලා ජනිත. එතකොට දැන් මනසට දැන් ඇත්තටම ඇහෙන් නෙමෙයිනේ අපි රූපය දකින්නේ. ඇහෙන් කරන්නේ කැමරා කාචයකින් වගේ සටහන ඇතුළට අරන් දෙන එක විතරයි. කණෙන් නෙමෙයි අපි ශබ්ද අහන්නේ. කණෙන් කරන්නේ මේ මයික් එකකින් වගේ ශබ්ද තරංග ඇතුළට අරන් දෙන එක විතරයි. එතන මනසින් තමයි මේ හඳුනා ගැනීම කරන්නේ. ඒ හඳුනා ගන්නකොට පූර්ව සටහන් උදව් කරගෙන තමයි හඳුනාගන්නේ. අන්න එතනදී තමයි අපි සතිපට්ඨාණයෙන් තොර වෙන්නේ. සිහියෙන් තොර වෙන්නේ. මේ පවතින දේ, දකින දේ පැහැදිලිව අපට ගන්නට හුඟක් වෙලාවට අපි අපේ මනස පුහුණු කරලා අඩුයි. ඒ නිසා අර කලින් ගත්තු සංඥා සටහන් එක්ක තීරණය කරනවා මේ කුමක්ද කියලා. එතකොට දෙන තීරණේ අනුව තමයි එතනින් එහාට මනෝභාවයන් පහළ වෙන්නේ, දෘෂ්ටි පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ අවිද්‍යාව නිසා, අපේ මුලාව නිසා අපි අනන්ත සසරේ මේ ලෝකයේ පිළිබඳ වැරදි සංඥා සටහන් ඇති කරගෙන තියෙනවා. මොනවද ඒ වැරදි සංඥා සටහන්? අනිත්‍ය දේ නිට්ටයයි කියලා, දුක්ඛ දේ සුඛයි කියලා, අනාත්ම දේ ආත්මයි කියලා, අසුභ දේ සුභයි කියලා. දැන් අපි ඉගෙන ගන්නවා ධහම තුලින් නෑ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා. ඒ ඉගෙන ගත්තා උනාට දේවල් දකිනකොට, ඇහෙනකොට මනස විසින් තීරණය කරන්නේ අර කලින්ගත්තු සංඥාවලින්. එතකොට තීරණය කරන්නේ අර පරණ තීරණයම තමයි. ඒ නිසා අපි කොච්චර ධර්ම ඉගෙන ගත්තා උනත් මේ ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියන එක හරියටම ඇතුළට ග්‍රහණය වෙන්නේ නෑ. ඇයි ඒ? ග්‍රහණය වෙන්නට තරම් සිහිනුවණකින් අපි ලෝකය නොදකින නිසා. සිහියෙන් තොරව, නුවණින් තොරව දකින තාක්කල් අර පූර්ව නිගමනවලින්ම තමයි තීරණය කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටලැවිල්ල ලෙහන්නට අපි සති සම්පජඤ්ඤ යෝනිසෝ මනසිකාරෙන් ලෝකය දකින්නට පුහුණු වුණොත් විතරයි අනිත්‍ය ධර්මය සැබවින්ම අනිත්‍යයි කියලා අපට වටහා ගන්නට පුළුවන්. අනිත්‍ය ධර්මය අනිත්‍යයි කියන බව අපට ඇස් දෙකටත් පේනවා, හිතටත් දැනෙනවා. අපි මීට පෙරත් උදාහරණ කතා කරලා තියෙනවා. බඳුනක් බිම වැටිලා කෑලි වලට බිඳිලා ගියොත් අපට පේනවා ඒ බඳුන කැඩුනා කියලා. ඒක දැන් තිබිච්ච තත්ත්වෙන් නැහැ, ඒක අනිත්‍ය ස්වභාවයට පත් වුණා, විපරිණාම ස්වභාවයට පත් වුණා කියලා අපි දන්නවා. අපට පේනවා. එම පෙනුණා වුණාට, දැනුණා වුණාට පුංචි රොස්සක් නැති ගතියක් මනස ඇතුලෙන් එනවා. අපරාධය කියලා හිතන ගතියක් එනවා. ඒ මොකක්ද? ඒ තමයි ඒ ධර්මතාවය නොපිළිගන්නා ගතිය. අම්මා මැරෙනවා, තාත්තා මැරෙනවා, දරුවා මැරෙනවා, බිරිඳ සැමියා මැරෙනවා කියලා දන්නවා. නමුත් දරුවා මැරුණහම මැරුණා කියලාත් දන්නවා. ඒ මැරෙන්න පුළුවන් කියලාත් දන්නවා. ඒ ඔක්කොම දන්නවා. හැබැයි මැරිච්ච එක ගැන මනසේ කම්පනයක්, ගැස්ටනයක් ඉතුරු වෙනවා. දුකක්, ශෝකයක් ඉතුරු වෙනවා. ඒ මොකද්ද? ඒක තමයි දහම නොපිළිගන්නා ගතිය, එකඟ වෙන්න බැරි ගතිය. දැන් මේ අයගෙන් ඇහුවොත් එහෙම මේ පින්නතුන් ධර්මයට කැමතිද කියලා මොකද කියන්නේ? පින්නතුන් දහමට කැමතිද? අපිට හිතෙන්නේ කැමතියි කියලා. නැහැ පින්නතුනි, ප්‍රතජන සත්වෝ බහුලවම ධර්මයට අකමැති. ධර්මයට අකමැති. ධර්මයට ද්වේෂ කරනවා. අපිට හිතෙන්නේ අපි ධර්මයට කැමතියි කියලා. නැහැ,
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභව. ධර්මයට කැමති වෙන කෙනයි අභිවෘද්ධියටපත් වෙන්නේ, ධර්මයට ද්වේෂ කරන කෙනා පිරිහෙනවා. එතකොට අපි ධහමට කැමති වෙනවද ද්වේෂ කරනවද කියලා බැලුවොත් අපිට හිතෙන්නේ කැමති වෙනවා කියලා. නෑ පින්නතර, අපි කැමති වෙන්නේ ධහම අවබෝධ කිරීමෙන් ලැබෙන ඵලයටයි කැමති. සෝවාන් ඵලයට, සකෘදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, අරහත් ඵලයට අපි කැමති. නවලෝකෝත්තර ධර්ම හැටියට හඳුන්වන ලෞතුරු ඵලයට අපි කැමති. හැබැයි ලෝකේ ධහම කියන්නේ කුමක්ද? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, ප්‍රියංගෙන් වෙන් වෙන බව, අප්‍රියන් සමග මුසු වෙන බව, මේවා තමයි ලෝක ධර්මතා. බුදුරජාණන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් මුළුල්ලේ උත්සාහ කරලා අවබෝධ කළේ ඔය යථාර්ථයයි. මේ සංස්කාර ධර්මයන් දුකයි කියන බං. ඒතර මේ දුක කියන එක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඉපදීමත් දුකයි, ලෙඩවීමත් දුකයි, වයස්ගත වීමත් දුකයි, මරණයත් දුකයි, ප්‍රියංගේ වෙන්වීම, අප්‍රියන් සමග මේ ධර්මතා ටික. ඒ ධර්මතා තමයි අපි දුක්ඛ සත්‍ය හැටියට අවබෝධ කරන්න යන්නේ. ඒතර දහම් කරුණු හැටියට කියා දීලා අපිට මේ යථාර්ථයයි අවබෝධ කරන්න ඕන කියනකොට අපි සාදු සාදු මටත් මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒ ප්‍රාර්ථනා කරන දහම අපි වෙත එනකොට අපි මනසින් ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා, එයින් පලා යන්නට වෑයම් කරනවා. වයසට යාම දුකයි කියලා දහම් කරුණක් හැටියට කියනකොට අපි ඒක අවබෝධ කරගන්න ඕන කියලා හිතනවා. වයසට යාමේ දුක්ඛය අපට දැනෙනකොට අපි කෙඳිරි ගන්නවා, අඳෝනා නගනවා, එය මනසින් ප්‍රතික්ෂේප කරනවා, ඒකත් එක්ක ගැටෙනවා. ලෙඩවීම දුකයි කියලා අපි අහනකොට ඒ යථාර්ථය අපි අවබෝධ කරගන්න ඕන කියලා හිතනවා. හැබැයි ලෙඩවීමේ දුක්ඛය අපි වෙත පැමිණෙනකොට අපි ඒක සමග ගැටෙනවා, ප්‍රතික්ෂේප කරනවා. ප්‍රියංගේ වෙන්වීම දුකයි කියලා අහනකොට අපි සාදු සාදු ඒ අපටත් අවබෝධ වේවා කියලා හිතනවා. ප්‍රියංගේ වෙන් වෙනකොට අපට අමාරුයි, අපි ශෝක වෙනවා, ගැටෙනවා, වැළපෙනවා, හඬනවා, සිත්තවුල් ඇති කරගන්නවා, විලාප නගනවා. ඇයි ඒ ධර්මතාවය අපි ප්‍රතික්ෂේප කරන්නේ? මෙසේ බහුලකොට අප්‍රියංගෙන් ප්‍රියං අප්‍රිය පුද්ගලයන් සමග මුසුවීම, අප්‍රිය සිදුවීම් වලට මුහුණ දීම, බලාපොරොත්තු කඩවීම, මේ කිසිම ලෝක ධර්මතාවයක් අපි අපේ මනසෙන් පිළිගන්න ලෑස්ති නැහැ. ඇයිද? අපිට ඒවා පිළිබඳව තියෙන වෙනත් සංඥාවක්. එහෙම අනිත්‍ය වෙන්න බෑ. දරුවා මැරෙනවා කියලා අහලා තියෙනවා, දන්නවා. හැබැයි මැරුණහම ඇයිද පිළිගන්න කැමති නැත්තේ? එහෙම පිළිගන්න සිත සූදානම් නැහැ. එම තව කලක් දරුවා ඉන්න ඕන වගේ එකක් අපේ මනසේ කාවැදිලා තියෙනවා. බිරිඳ තව කලක් ඉන්න ඕන, සැමියා තව කලක් ඉන්න ඕන. එහෙම කොහොමද මැරෙන්නේ? එහෙම කොහොමද අපට උනේ? අපි මෙච්චර පිංකම් කරනවා, මෙච්චර හොඳ වැඩ කරනවා, එච්චර සත්පුරුෂ දරුවෙක්, හොඳ ළමෙක්, හැමෝටම උදව් කරගෙන හිටපු කෙනෙක්. එහෙම මැරෙන්නේ කොහොමද? දැන් මේ හොඳට දන්නවා ඉතින් අනිත්‍යයි, මැරෙනවා. දැන් මැරිලත් ඉවරයි, වලලලත් ඉවරයි, පුච්චලත් ඉවරයි, මොකක්වත් නැහැ කියලා දන්නවා. ඒ දන්නවා වුණාට තාමත් අඬනවා, තාමත් වැළපෙනවා, තාමත් කම්පණයට පත් වෙනවා. ඇයි? අර ධර්මතාවයත් එක්ක ගැටෙනවා. ඒ ධර්මතාවයේ මනසින් ප්‍රතික්ෂේප කරනවා. දැන් එතකොට අපි ධහමට කැමති වෙලාද, ධහමට ද්වේෂ කරලාද? ඒ ධහමට ද්වේෂ කරන තාක්කල් අපට ධහම අවබෝධ වෙන්නේ නැහැ, ධහම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රත්‍යජන සත්‍යය ධහමට ලැබී වගේ පෙනුනට, දහමට කැමති වගේ පෙනුනට, ඒ ලැබි වෙන්නේ, කැමති වෙන්නේ අපි අපේක්ෂා කරන සුඛයට. එහෙම නැත්නම් දහම ඇසුරු කිරීමෙන් ලැබෙන ඵලයට. සැබෑ ලෝක ධර්මතාවය අපි බොහෝ කොට ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අර කියන සුඛය ලබන්න නම් මේ කියන යථාර්ථය අමාරුවෙන් හරි පිළිගන්න වෙනවා. පිළිගන්න වුණාට අපට ඒක කරගන්න අමාරුයි. කුමක් නිසාද? මේ විකෘති ස්වභාවයේ සංඥා සටහන් අපේ මනසේ පැලපදියම් වෙලා තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විපල්ලාස සූත්‍රය තුල අපට මේ සසර ගමනේ මේ දුක් බව, මේ નિසරු බව, මේ අසුභ බව, කොතෙක් ප්‍රකට වුණා වුණත් අපි ඒකට ප්‍රතිවිරුද්ධව නෑ සුඛයි සුභයි ආස්වාදනීයයි මේක අවශ්‍යයි ලං කරගන්න ඕන කියලා ඇයිද අපට කාම තණ්හාව ඇති වෙන්නේ? ඒ කාම තණ්හාව නිසාම ඇයිද අපට භව තණ්හාව ඇති වෙන්නේ? ඇයිද අපි නැවත නැවත සසරේ යන්නේ? ඒ තෘෂ්ණාවට ප්‍රධාන මූලය වෙන්නේ මේ වැරදි වැටහීම්, මේ අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටි. අවිද්‍යාව කියන්නේ නොයටහෙන ගතිය, මිත්‍යා දෘෂ්ටි කියන්නේ වරදවා වටහා ගන්නා ගතිය. දැන් වැටහීමක් මොකක්වත් නැතිනම් අවිද්‍යාව නම් පවතින්නේ ටික ටික හරි පුළුවන් දේවල් පැහැදිලි කර කර පැහැදිලි කර කර ඉදිරියට එන්නේ. බරපතලම කාරණේ තමයි මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ වැරදි විදිහට වටහාගෙන ඉන්නවා. වටහාගෙන නැති බව එකක්, වැරදිවට වටහාගෙන ඉන්න බව තව එකක්. වටහාගෙන නැතිනම් ටික ටික හරි වටහලා දෙන්න පුළුවන්. වැරදිවට වටහා ගත්තාම ලේසි නෑ සුද්ධ කරන්න. එනිසා මිත්‍යා දෘෂ්ටියේ බරපතලම කාරණයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් අපට හිතෙන්නේ අපි සම්මිය දෘෂ්ටිකයි කියලා. එක්තරා ප්‍රමාණයකින් සම්මිය දෘෂ්ටිකයි. බුදුහාමුදුරෝ පිළිගන්න නිසා, ධර්මයේ පිළිගන්න නිසා, සංඝ රත්නයේ පිළිගන්න නිසා. නමුත් සියලු සත්වයන් තුළ පවතින පොදු මිත්‍යා දෘෂ්ටිය තවමත් අපි දුරු කරලා නැහැ. මොකද්ද ප්‍රධාන මිත්‍යා දෘෂ්ටිය? සක්කාය දිට්ඨිය. ආත්ම දෘෂ්ටිය, මේ සත්වයක් පුද්ගලයක් ආත්මයක් මම කියලා කෙනෙක් ඉන්නවා කියන සංඥා, ඒ අදහස, ඒ දෘෂ්ටිය එක කා වැදිලා තියෙන. ඒ මූලයෙන් තමයි අනිත් සියල්ල නිර්මාණය වෙන්නේ. ඇයි අපිට තරහ එන්නේ? මේ මම කැමති විදිහට දේවල් වෙන්නේ නැති වුණාම. අපිට ඇල්ම ඇති වෙන්නේ මට ඕන විදිහට දේවල් සිද්ධ වෙනකොට. ඇලීම් ගැටීම් දෙකම රඳා පවතින ප්‍රධාන වශයෙන් ඒ සක්කාය දිට්ඨිය ආත්ම තෘෂ්ණාවත් එක්ක. එතකොට සක්කාය දිට්ඨිය දුරු කළාට පස්සේ මූලය බිඳෙනවා. බිඳුණන් පස්සේ ඇලීම් ගැටීම් තිබුණා වුණාට ඒවා ප්‍රබල නැහැ. කුමක් නිසාද? ඒවා හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන කාරණා කියලා පැහැදිලිව දකින නිසා. එතනින් පස්සෙත් ඇලීම් ගැටීම් තියෙන, අවිද්‍යාව තියෙන නිසා. නමුත් ඒවා අරතරම් රළු නැහැ. අරතරම් බන්ධනකාරී නැහැ. කුමක් නිසාද? කාරණේ වටහාගෙන තියනවා. දැන් මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා. ඒ දැක්ම, ඒ අවබෝධය අපි තුල තහවුරු නොවෙන තාක්කල් අපි ඇලෙනවා, බැඳෙනවා, පැටලෙනවා. ඒ මැත්තේ අපි හැපෙනවා. කුමක් නිසාද? ඒවැ වැදගත්කමක් තියනවා කියන හැඟීම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිස්සාර වූ ලෝකය පිළිබඳ සරු ආකාරයෙන් වැටහෙන්න, දුක් සහිත වූ ලෝකය පිළිබඳ සුඛ ස්වභාවයෙන් වැටහෙන්න, අනාත්ම වූ සංස්කාරයන් පිළිබඳ ආත්ම ස්වરૂපයෙන් වැටහෙන්නේ, අනිත්‍ය වූ ධර්මයන් පිළිබඳ නিত্য ස්වરૂපයෙන් වැටහෙන්නේ මේ විපරීත සංඥා, විපරීත මනෝභාව, විපරීත දෘෂ්ටි නිසා. එතකොට මොකද්ද මේ අනිත්‍ය වූ ධර්මයන් නিত্য ස්වභාවයෙන් ගන්නවා කියලා කියන එකේ තේරුම? දැන් අපට අනිත්‍ය අරතරමට පැහැදිලිව පෙනෙනවනේ. ඒ පෙනුනට, ඒ දැනුනට, ඒ හිතුනට, ඒ හුදෙක් දැනුම් මාත්‍රයක් පමණයි. අපි මීට පෙර කතා කරලා තියෙනවා සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන කියලා. අපිට සුතමය ඥානයක් තියෙනවා අනිත්‍ය ගැන. අපිට චින්තාමය ඥානයකුත් තියෙනවා අනිත්‍ය ගැන. අපිට භෞතික දේවල් කැඩෙනකොට, බිඳෙනකොට ඒ භෞතික දේවල් වල බිඳෙන ගතිය දැසින් දකින්නටත් පුළුවන්. ඉන්ද්‍රියවලටත් අපිට පුළුවන් අනිත්‍ය ස්වභාවය යම් ප්‍රමාණයකට ග්‍රහණය කරන්න. මේ සියල්ල ග්‍රහණය කළත් ඥාණයට, ප්‍රඥාවට එය ගෝචර නොවන තාක්කල් අපිට භාවනාමය ඥානය ජනිත වෙන්නේ නැහැ. භාවනාමය ඥානය ජනිත වෙන්න නම් මේ කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, දත් අනිත්‍යයි කියලා එහෙම හිතලා විතරක් හරියන්නේ නැහැ. ඒ අපි පුහුණු කරන්නේ සුතමය වශයෙන් ගත්ත දේ චින්තාමය වශයෙන් පුහුණු කිරීම පමණයි. භාවනාමය වශයෙන් පුහුණු කරනකොට සිහිය උපදවාගෙන, අපට පුළුවන් වෙන්නට ඕන ඒ මොහොතේ පවතින අනිත්‍යතාවය හඳුනා ගන්න. ඒ කියන්නේ කෙස් අනිත්‍යයි කියලා හිතලා හරියන්නේ නැහැ. සම අනිත්‍යයි කියලා, මස අනිත්‍යයි කියලා හිතලා හරියන්නේ නැහැ. ඒක ප්‍රකට වෙන මොහොතේ ඒ සිද්ධ වෙනස් වීම ක්‍රියාවලිය සිහියෙන් සහ නුවණින් දකින්නට වෑයම් කරන්න. අපි මීට පෙරත් පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි වාඩි වෙලා භාවනා කරනකොට අපිට පුළුවන් අනිත්‍ය පිළිබඳව අපි සිතූ දේ ඇසූ දේ සිහි කරන්න. නමුත් ඒ මොහොතේ මතුවෙන ධර්මතාවයක් යම් තේජෝ ශක්තියක් ඇති වෙලා රත් වෙලා ආයක නැති වෙනවා. සිසිල් බවක් ඇති වෙලා නැති වෙනවා. පහසුවක් ඇති වෙලා නැති වෙනවා. නලියන බවක් ඇති වෙලා නැති වෙනවා. අන්නේ සියොම් දේවල් ඇති වෙලා නැති වෙන ආකාරය ගැන අපි සිහියෙන් නුවණින් හේතුඵල වශයෙන් දකින්නට වෑයම් කරනකොට තමයි අපිට දැනෙන්න ගන්නේ මේ රූප කලාප හටගනිමින් වහ වහ බිඳියම. මනෝභාවයන් සැහැල්ලු සිතක් ඇති වෙනවා, ආපහු මනස වික්ෂිප්ත වෙනවා. සතුට ඇති වෙනවා නැති වෙනවා. සිහිය උපදිනවා නැති වෙනවා. වීරිය උපදිනවා ආය උදාසීන වෙනවා. මේ මොනවද? ඒව ගැන සුපරීක්ෂාකාරීව අවධානය යොමු කරගෙන ඉන්නකොට තමයි අපිට දැනෙන්නට ගන්නේ මේ මනෝභාවයන් ස්ථාවර නැහැ, හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා වෙනස් වෙනවා, වහා බිඳී යනවා. මෙසේ දීර්ඝ කාලයක් මේ නාම රූප ධර්ම පිළිබඳව අපි උත්සාහවත් වෙනකොට, සිහිය නුවණ උපදවා ගන්නකොට තමයි අපිට ටික ටික ඒ දැක්ම අවදි වෙන්නේ. මේ නාම රූප ධර්මයන් වහ වහ බිඳී යන සංස්කාර ධර්ම. ඉතින් ඒක වරක් දෙකක් නෙමෙයි. විදර්ශනාව පිළිබඳව දීර්ඝ කාලයක් අපි ওই විදිහෙන් මනස පුහුණු කරනකොට තමයි ඒ ඥානෙ ටිකෙන් ටික ගැඹුරට තහවුරු වෙන්නේ. පෙරේරුකාණේ මහානායක හැමදෙරෝ සිහිපත් කරනවා, විදර්ශනා ඥාන උපදවාගෙන යද්දී පවා දැන් මූලික වශයෙන් යම්කිසි කෙනෙකුට මූලික ඥාන උපදවාගෙන අනුක්‍රමයෙන් ගැඹුරට යද්දී දෘෂ්ටි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කාංකා විස්තරණ විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය මේ විදිහට ගැඹුරට යනකොට අර විදර්ශනා ඥානවලදී නැවත එනවා සම්මස්සන ඥානය. ඒ සම්මස්සන ඥානය කියලා කියන්නේ යලිත් වතාවක් මේ සංස්කාර ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව යලිත් ප්‍රත්‍යවේක්ෂා කරන්නට යෝගියාට සිද්ධ වෙනවා. දැන් මේ ගොඩක් දුර පහු කරගෙන ගිහිල්ලා, පහු කරගෙන ගියා වුණාට තාම මනසේ අර නিত্য සුභ සුඛ සංඥාවන් ඒ දෘෂ්ටි තාම තැන්පත් වෙලා තියෙනවා. විටින් විට අර ඥානයට බාධා කරන්න පුළුවන්. එහෙම පුහුණු කරගෙන ගිහිල්ලා ඒ තැනත්තා සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා විසින් කුමක් කළ යුතුද? ඒ තැනත්තා විසින් කළ යුත්තේ මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් නැවත නැවත විදර්ශනා කිරීමයි. එසේ විදර්ශනා කරනකොට තමයි ඒ තැනත්තා සකෘදාගාමී ඵලයටපත් වෙන්නේ. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ඒ සකෘදාගාමී ඵලයටපත් වූ තැනත්තා විසින් කුමක් කළ යුතුද? තථාගතයන් වහන්සේ දේශනා කරන සකෘදාගාමී වුණාට පස්සෙත් කරන්න තියෙන්නේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් දකින එක. එහෙම පුහුණු කරනකොට තමයි අනාගාමී වෙන්නේ. අනාගාමී වුණාට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සෙත් කරන්න තියෙන්නේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් දකින එක. එතකොටයි රහත් වෙන්නේ. රහත් වුණාම මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා බුදුහාරෝ. එතනදි දේශනා කරන රහතන් වහන්සේත් මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් දැකිය යුතු. ඇයි රහතන් වහන්සේට එහෙම දකින්න කියන්නේ? ඉතින් දැන් රහත් වෙලා ඉවරයිනේ, කෙලස් නැසලා ඉවරයි. කෙලස් නැසලා නිම වුණත් තථාගතයන් රහතන් වහන්සේටත් ඒ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් දකිනකොට තමයි නිවීම සුවය, දිට්ඨ ධම්ම සුඛ විහරණය, මනසට සැහැල්ලු බව, සුවදායක බව මනසට ස්පර්ශ වෙනවා. එහෙම නැත්නම් රහතන් වහන්සේටත් දැන් බුදුරජාණන් වහන්සේ පාරිලෙය වනයේට වඩින්නේ, අර භික්ෂුන් වහන්සේලා අතර ඉඳලා ප්‍රශ්න ඔක්කොම ඒ පැහැදිලි කළාට ඒවා ඇහුම්කන් දෙන්නෙත් නැහැ. එතකොට ඒ නැවත 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 මනෝභාවයන් එක දිගට ඒවා ඔස්සේ සැරිසරනකොට අර මනසට තියෙන සුවදායක తত্ত্বය වෙනස් වෙනවා. ඒ සුවදායක తত্ত্বය වෙනස් වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ධානයට සමවදින්නේ. ඵල සමාපත්තියට සමවදින්නේ. නිරෝධ සමාපත්තියට සමවදින්නේ. මොකද මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා උන්වහන්සේ නිවන් අවබෝධ කළ බව ඇත්තයි. උන්වහන්සේට කෙලෙස් මතු වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙහෙස කර ගතිය ගතට සිතට දැනෙන්න ගන්නවා. එතකොට ගතේ වෙහෙස කර බව නිවන්නට උන්වහන්සේ සංසුන්ව කය සතප්පවන්නට ඕන. ඒ නිසා තමයි දවසකට පැය දෙකක්වත් තථාගතයන් වහන්සේ කය සතප්පවන්නේ ගතෙහි වෙහෙස කර ගතිය සංසුන් වෙන්න. තථාගතයන් වහන්සේ ධ්‍යාන සමාපatti වලට සමවදින්නේ ඇයි? අර මනසේ වෙහෙස කරගතිය සංසිඳලා අර විමුක්ති සුවය ස්පර්ශ වෙන්න. ඇයි මේ සිත හටගන්න තාක් කල්පෙන්න තුනේ සිත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. එතකොට තථාගතයන් වහන්සේ රහත් වුණා කියලා නෑ. පිරිනිවන් පානකම් ඒ චිත්ත පරම්පරාව උන්වහන්සේ නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් උපදවන්න. එතකොට බොහෝ සංකීර්ණ ආකාරයෙන් පවතිනකොට අර විමුක්ති සෝය ස්පර්ශ කරන්න තියෙන අවකාශය කාල පරිච්ඡේදයේ අවම වෙනවා. එතකොට එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රහත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේ විසිනොත් කෙලෙස් නැසලා ඉන්නේ, නැවත කෙලෙස් හටගන්නේ නැහැ, නැවත භව පැවැත්මක් නැහැ, නැවත තෘෂ්ණාමාන දිට්ටි ඇති වෙන්නේ නැහැ. නමුත් අර නිර්වාණ සෝය ස්පර්ශ කරමින් ditta dhamma sukha viharaneen pavatma sadaha sanskara dharmayan anitya vasen duk vasen anatma vasen asubha vasen navata navata dakinnata sati sampajanya yediyutu me vidihata me samasta sasara gamaneema apata main gælavennata tiyana ekama kramaya අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ලක්ෂණයන් ප්‍රකට කොට දැකීම. හැබැයි මම මීට පෙරත් පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අවශේෂ රහතන් වහන්සේට වඩා සුවිශේෂයි. ඒ කුමකින්ද? ඒ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමෙන් නෙමෙයි. ඒ හේතුඵල ඥානය පිළිබඳව තථාගතයන් වහන්සේගේ දර්ශනය අන් සියලු දෙනාගේ ප්‍රඥාවට වඩා සුවිසක්. ඇතම් රහතන් වහන්සේලාගේ ප්‍රඥාව අවශේෂ රහතන් වහන්සේලාගේ ප්‍රඥාවට වඩා සුවිසල්. හැබැයි ත්‍රිලක්ෂණය දක්නා ඥානය ආය ත්‍රිලක්ෂණය තුල වඩා වැඩි ත්‍රිලක්ෂණ දැක්මක්, වඩා අඩු ත්‍රිලක්ෂණ දැක්මක්, එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. තියෙන ත්‍රිලක්ෂණය ත්‍රිලක්ෂණයමයි. හැබැයි හේතුඵල ඥානය එකින් එකට වෙනස්. එනිසා සම්මා සම්බුද්ධ කියලා කියන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව සියලු සංස්කාර ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාකාරීත්වය නිවැරදිව අවබෝධ කරන තැනට විහිදී පවතින. ඒ හේතුඵල ඥානය විතරක් නෙමෙයි, ක්‍රම පහකට ඒක හඳුන්වන පංච විද ඤෙය්‍ය මණ්ඩලය කියලා. මොකද්ද පංච විද ඤෙය්‍ය මණ්ඩලය කියලා කියන්නේ? සියලු ධර්මතාවයන් පස් ආකාරයකින් තථාගතයන් වහන්සේ දකිනවා. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥාප්ති. තථාගතයන් වහන්සේගේ ඥානය මේ සමස්ත ධර්මතාවයන් පිළිබඳව ওই පස් ආකාරයෙන් විහිදී පවතිනවා. මොකද්ද සංස්කාර? සංස්කාර කියලා කියන්නේ ඒ ධර්මතා හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන්නේ කෙසේද? ඒවා සංස්කරණය වෙන ආකාරය තථාගතයන් වහන්සේ පැහැදිලිව දකිනවා. ඒ කියන්නේ පුරුෂයෙක් වෙලා උපදින්නේ කොහොමද? ස්ත්‍රියක් වෙලා උපදින්නේ කොහොමද? මේ ගහේ අරටුව හැදෙන්නේ කොහොමද? මේ ගහේ අරටුව නැත්තේ කොහොමද? මේකේ ගෙඩි හැදෙන්නේ කොහොමද? මේකේ මල් පිපෙන්නේ කොහොමද? මේකේ කොළ දිගටි වෙන්නේ කොහොමද? මේකේ කොළ රවුම් වෙන්නේ කොහොමද? ඉර හටගත්තේ කොහොමද? හඳ හටගත්තේ කොහොමද? ඕනම දෙයක්. රහතන් වහන්සේට ඒ බඳු ඥානයක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේට බඳු ඥානයක් නැහැ. සර්වඥ කියන්නේ ඊළඟට කුසලය, අකුසලය, අපාය, දිව්‍ය ලෝකේ මේ හැම දේ පිළිබඳවම එතනට හේතු ප්‍රත්‍ය ගොනු වෙන හැටි, ඒක සැකසෙන හැටි, ඒක තමයි සංඛාර කියලා. තථාගතයන් වහන්සේට අවධානය යොමු කරලා ඒ ඕනම දෙයක් හටගත් ආකාරය විශ්ලේෂණය කරලා අන්නයට පහදා දෙන්නට පුළුවන්. ඊළඟට විකාර, විකාර කියලා කිය වෙනස් වෙන හැටි. ඒ දේවල් හට ගන්න හැටි දකිනවා වගේම උන්වහන්සේට පුළුවන් ඒවා වෙනස් වෙන්නේ කොහොමද? සමාධිය පිහිටන්නේ මෙහෙමයි, සමාධියට අදාළ ධර්මතා මෙහෙමයි, සමාධියට බාධක ධර්ම මෙහෙමයි. මේ ධර්මතා මතු වුණොත් සමාධිය රැඳෙන්නේ නැහැ, විපරීත වෙනවා. සිහිය පිහිටන්නේ මෙහෙමයි, සිහිය නොපිහිටන්නේ මෙහෙමයි. ප්‍රඥාව ඇති වෙන්නේ මෙහෙමයි, ප්‍රඥාව විනාශ වෙන්නේ මෙහෙමයි. ලෝකය හටගන්නේ මෙහෙමයි, ලෝකය අහෝසි වෙන්නේ මෙහෙම. ඉරහඳ තාරකා ගොඩ නැගෙන්නේ මෙහෙමයි, ඒවා විනාශ වෙන්නේ මෙහෙමයි. මේ සියලු ධර්මතාවයන් පිළිබඳව තථාගතයන් වහන්සේට ඒ සියලු සංස්කාර ධර්මයන්ගේ විපරීත ස්වභාවය ඇති වෙන්නේ කොහොමද කියලා තථාගතයන් වහන්සේ දකින. ඒක තමයි විකාර කියන්නේ. සංස්කාර විකාර. ඊළඟට ලක්ෂණ. ලක්ෂණ කියලා කිව්වේ ඒ සියලු සංස්කාර ධර්මයන්හි පොදු ලක්ෂණ සහ අනන්‍ය ලක්ෂණ මනවින් ප්‍රකට කරන ගතිය. පොදු ලක්ෂණ කිව්වේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ, ප්‍රධාන වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය කියලා. එතකොට මේ ත්‍රිලක්ෂණය පොදු ලක්ෂණ. ඒවා සර්ව සාධාරණයි. ඒක නාම ධර්මවලත් ත්‍රිලක්ෂණය තියෙනවා, රූප ධර්මවලත් තියෙනවා, කුසලයේත් තියෙනවා, අකුසලයේත් තියෙනවා, හැමතැනම. ඒ පොදු ලක්ෂණ දකිනවා. ඊළඟට අනන්‍ය ලක්ෂණ දකිනවා. මොනවද අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ? රාගයට වඩා ද්වේෂය වෙනස්. දෙක කොහොමද වෙන් කරගන්නේ? රාගයට වඩා සද්ධාව වෙනස්. කොහොමද දෙක වෙන් කරගන්නේ? අපි මීට ඉහත කතා කරලා තියෙනවා බොහෝ දෙනාට රාගයයි සද්ධාවයි පටලැවෙන. මේ රාගයෙන්ද ඇලෙන්නේ සද්ධාවෙන්ද ඇලෙන්නේ? මම බණ අහන්න කැමති වෙන්නේ කාමච්ඡන්දයෙන්ද කුසලච්ඡන්දයෙන්ද? ඒක තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඇයි වැටහෙන්නේ නැත්තේ? අර කාමච්ඡන්දේ සහ කුසලච්ඡන්දේ වෙනස පැහැදිලි නැහැ. රාගයේ සහ තෘෂ්ණාවේ වෙනස හඳුනාගෙන නැහැ. නෛෂ්ඨම්මේ සහ ද්වේෂයේ වෙනස හඳුනාගෙන නැහැ. හඳුනාගෙන නැති නිසා දේවල් අතහරින්නේ નિසරු බව දැනගෙනද නැත්නම් පටිඝෙන්ද අතහරින්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? ඒ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හරියට හඳුනාගෙන නැති නිසා. තථාගතයන් වහන්සේගේ ඥාණය සියලු ධර්ම පිළිබඳව විහිදී පවතිනවා. පොදු ලක්ෂණක් දකිනවා, අනන්‍ය ලක්ෂණක් දකිනවා. පොදු ලක්ෂණ කිව්වේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. අනන්‍ය ලක්ෂණ එකකට එකක් වෙනස්. එකයි අනන්‍ය කියලා කියන්නේ. දැන් අපි මේ පුරුෂෝ එක වගේ, ස්ත්‍රීන් එක වගේ පෙන්නට හැම පුරුෂයෙකුටම හැම ස්ත්‍රියකටම අනන්‍යතාවය. එතකොට ඒක බාහිරින් බැලුවහම කෙනෙක් හඳුනා ගන්න පුළුවන්. ලේ සාම්පලයක් ගත්තහම වෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ ඥානයක් ගත්තහම මේ වෙනස තියෙන්න පුළුවන්. ශෛලයක් ගත්තහම මේ වෙනස තියෙන්න පුළුවන්. මෙහෙම එක එක විදිහට ප්‍රභේද කර කර ගිහින් බැලුවා වුණත් ඒ හැම එකකම යම් අනන්‍යතාවයක් තියෙනවා. බාහිරින් එක වගේ පෙනුනට ඒ අනන්‍යතාවයෙන් තමයි කොතනක තිබුණත් ඒ ධර්මතාවයේ අනෙකකින් වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේට දැන් අවශේෂ ඍද්ධිමතුන්ට, රහතන් වහන්සේලාට පෙරවිසු ආත්ම භාව පිළිබඳව සිහි කරන්න පුළුවන්. භවෙන් භවයට, භවෙන් භවයට ආපස්සට සිහි කරගෙන ගිහින්. තථාගතයන් වහන්සේට පුළුවන් කල්ප 1000කට එහා ඕනනම් යම් නිශ්චිත තැනක් සිහි කරන්න, අය එකින් එක ආපස්සට යන්න ඕන, හරියට මෙතනට අවධානය යොමු කරන්න ඕන. එහෙම එක එක ප්‍රත්‍යවේක්ෂා කර කර යන්න ඕනේ. ආත්මෙන් ආත්මේ, කල්පෙන් කල්පේ ගිහිල්ලා අතන්ට යන්න ඕනේ. උන්වහන්සේ ඉලක්ක කරන්නේ කවර තැනකද? හරියට එහි අනන්‍යතාවය උන්වහන්සේට ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කුමක් නිසාද? එතරම් එහි විශේෂතාවයන් විනිවිද පිරිසිඳ දැකලා ප්‍රත්‍යක්ෂ කර. එතකොට සංස්කාර, විකාර, ලක්ෂණ. ඊළඟට නිර්වාණ. නිර්වාණ කියලා කියන්නේ නැවත කිසිදාක නොහට ගන්නා ආකාරයෙන් ඒ සංස්කාර ධර්මයන්ගේ ඒකරාශීත්වය නිමා කරනවා නම් ඒ නිමා කළ හැක්කේ කෙසේද? මේක හටගන්නේ මෙහෙමයි කියලා හඳුනාගත්තා. ඒක විකෘති වෙන්නේ මෙහෙමයි කියලා හඳුනාගත්තා. ඒවැ ලක්ෂණ මේවයි කියලා හඳුනාගත්තා. යලි නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරනවා නම් එය කළ හැක්කේ කෙසේද කියලා සෑම නාම රූප ධර්මයක් පිළිබඳවම තථාගතයන් වහන්සේගේ ඥානය විහිදී පවතී. නිර්වාණය. ඊළඟට පස්වෙනි කාරණේ තමයි ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියලා කියන්නේ මෙබඳු සංස්කාරයන්ගේ යථාර්ථය එසේ තථාගතයන් වහන්සේගේ නුවණින් දකිනවාසේම මේවා සම්බන්ධව ලෝකයා කෙසේද හඟින්නේ කියලාත් උන්වහන්සේ දන්නවා. ලෝකයා කොහොමද ඒවා පිළිබඳව හිතන්නේ? මේ ස්ත්‍රියක්ය, මේ පුරුෂයෙක්ය, මේ මවය, මේ පියාය, මේ ගහය, මේ කොළය, මේ විදිහට ලෝක සම්මුතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කොයිම වෙලාවකවත් උන්වහන්සේ තුල, උන්වහන්සේ ධර්මය තුල හිර වෙන්නේ නැහැ. ලෝක සම්මුතියත් එක්ක පවතිනවා. ලෝක සම්මුතිය උපාදාන කරන්නේ ධර්මය දකිනවා. ලෝක සම්මුතියක් දන්නවා, ලෝක සම්මුතියෙන් විවහාර කරනවා, උන්වහන්සේගේ ඥාණයෙන් ධර්මතා මනවින් විනිවිද දකිනවා. අපි ලෝක සම්මුතිය ගැන හිතන්න ගියාම අපිට දහම අමතක වෙනවා. දහම ගැන හිතන්න ගියාම ලෝක සම්මුතිය අමතක වෙනවා. ඒකනේ සමහරු ධර්මයට යමනකොට පවුල් කඩා කප්පල් කරගෙන, අවුල් කරගෙන, රස්සා නැති කරගෙන. එහෙම වෙන්නේ ඒ ලෝක සම්මුතිය දහමට ගියම ලෝක සම්මුතිය අමතක. ලෝක සම්මුතියට ගියොත් නිවනත් දහමත් මොකක්වත් නැතුව ඒ අන්තයට යනවා. තථාගතයන් වහන්සේගේ ඒ සමබර දැක්ම තුල උන්වහන්සේ මේ පස්සාකාරයෙන් ලෝකය දකිනවා. එනිසා තථාගතයන් වහන්සේගේ ඥානය, මහා ප්‍රඥාව අන් සියලු දෙනාගේ ප්‍රඥාව අභිබවා සියලු ධර්මතාවයන් විවිධව පවතී. එහි මේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව කියන එක බුදුහාමුදුරන්ට විශේෂ එකක් නෙමෙයි, රහතන් වහන්සේටත් ඒක සාධාරණයි. එහි අමුතුවෙන් අඩුවෙන් වැඩියෙන් කියලා එකක් නෙමෙයි, ඒ ධර්මතාවය හරියට තම ප්‍රකට වුණු තැන තමයි සියලු කෙලෙස් ප්‍රහාණය. සෝවාන් පුද්ගලයාගේ ඥානය අඩුයි, සකදාගාම පුද්ගලයාගේ ඊට වඩා වැඩි, අනාගාම පුද්ගලයාගේ ඊට වඩා වැඩි. හැබැයි අරහත්ත්වයට පත් වෙන්න නම් නිර්වශේෂ වශයෙන් මේ තැනත්තා ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මේ සංස්කාර ධර්මයන්හි නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් ගත යුතු කිසිවක්ම නැහැ කියලා හරියටම ප්‍රකට වුණාට පස්සේ තමයි සියලුම ක්ලේශයන් ප්‍රහාණය. හැබැයි මෙහෙම වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් අනිත්‍ය දැකලා අනිත්‍ය ධර්මයේ විනිවිද දකිමින් තමයි නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ. දුක්ඛ අනාත්ම කියන කාරණා පිළිබඳව අරතරන් ප්‍රකට කරලා ගැඹුරට ගිහිල්ලා නැහැ. අනිත්‍ය තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. සමහර කෙනෙකුට දුක තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. සමහර කෙනෙකුට අනාත්ම තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ නිසා නිවන තුන් ආකාරයකින් දක්වනවා. අනිමිත්ත, ශුඤ්‍යත, අනිමිත්ත, අපනිහිත කියලා. ඒ තුන් ප්‍රභේදයක් දක්වන්නේ අනිත්‍ය දර්ශනයෙන්, දුක්ඛ දර්ශනයෙන්, අනාත්ම දර්ශනයෙන් වඩා ප්‍රකට කොට නිවන ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාව. එතකොට ඒ හැම රහතන් වහන්සේටම ඒ කාරණා තුන පිළිබඳවම එක හා සමානව ගැඹුරට ගිය බවක් නැති වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේට ඒ කාරණා තුන පිළිබඳව එක හා සමානව ගැඹුරට විහිද ගිය ඥානයක් උන්වහන්සේට පවතී. එතකොට ප්‍රතජන සත්වයා හැම විටම පටලැවෙන්නේ, ඇල්මෙන්, තෘෂ්ණාවෙන් බැඳෙන්නේ මේ යථාර්ථය දකින්නට බැරි නිසා. කුමක්ද යථාර්ථය? මේ සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියන බව, දුකයි කියන බව, අනාත්මයි කියන බව, අසුබයි කියන. එතකොට අනිත්‍යයි කියන බව ඇස් දෙකට පෙනුණත්, මනසට දැනුණත්, අහලා තිබුණත් ඇයිද අපට ඒක ප්‍රකට වෙන්නේ නැත්තේ? අර ද්‍රව්‍යාත්මකව අපි ඒවා පිළිබඳව හිතලා තිබුණා වුණාට මේ ධර්මතා වශයෙන් සූක්ෂම විදිහට ඒ ධර්මතා ඒ මොහොතේ වෙනස් වෙන ආකාරය මනසින්, සිහියෙන්, නුවණින් ස්පර්ශ කරන තාක්කල් අපට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. එතෙක් අපට ඒ පිළිබඳව තියෙන ඇසූ දැනුමක්, සිතූ දැනුමක්, දුටු දැනුමක් පමණ. එය සිහියෙන්, නුවණින් ස්පර්ශ කරලා අවබෝධ කළ දැනුමක් නොවේ. එසේ නොතිබෙන තාක්කල් අපට වැරදි සංඥා සටහන් ලෝකයේ පිළිබඳව ඇති වෙන්නේ. එනිසයි දරුවා මැරුණහම අපට දුක හිතෙන්නේ. එනිසයි දරුවා ලොකු මහත් වෙනකොට අපට සතුටක් ඇති වෙන්නේ. එනිසයි අපට හොඳට තිබ්බ දෙයක් දැන් අපි ගත්තොත් තව පුද්ගලෝ ද්‍රව්‍ය විතරක් නෙමෙයි. අපි ළඟ තියෙන සම්මුති අපි හිතාගෙන ඉන්නවා හාමුදුරුවෝ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. ඊට වඩා වෙනස් වුණොත් එහෙම අපට හරියට හිතරි දෙනවා. ඇයි හාමුදුරුවෝ කොහොමද එහෙම වෙන්නේ? ඒ මොකද අපි හිතාගෙන ඉන්නවා හාමුදුරුවෝ කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා අච්චුවක් අපේ මනසේ තියෙනවා. ඒ අපි හදාගෙන තියෙන නිත්‍ය අච්චුව තුල හාමුදුරුවෝ ඉන්න ඕන. ඊට වඩා වෙනස් වුණොත් අපි කුලප්පු වෙනවා. ඇයි හාමුදුරුවෝ කොහොමද එහෙම කරන්නේ? ඒ මොකද්ද වෙන්නේ? අපට මේ සම්මුති පිළිබඳ එක්තරා නිත්‍ය සංඥාවක්. ඒවා වෙනස් වෙන්න පුළුවන් කියලා අපි ඕන තරම් දන්නවා. දන්න උනන් අපි පිළිගන්න ලෑස්ති නෑ. අපි ඒකට එකඟ වෙන්න ලෑස්ති නෑ. අපි හිතනවා හාමුදුරුව කියන්නේ මෙහෙම කෙනෙක්. එහෙම ඉන්න ඕන. එතකොට අපට නොදැනුවත්ව බොහෝ දේවල් පිළිබඳ නිත්‍ය සටහන් අපේ මනස තුල පැලපදියම් වෙලා තියෙනවා. Taman පිළිබඳවත් එහෙමයි. මම නම් මෙහෙම කෙනෙක්. මම ඔය කැමති නෑනේ ඔය එක එක්කෙනාගේ උපදූප කියා ඉන්නේ. ඒවට මං කැමති. ඒ දැන් මේ කවුද මේ මම? ඒ මම කියන කෙනා මෙන්න මේ ගුණවලින් යුක්තයි. මම ඔය බොරුවට කැමති නෑනේ. මට පේන්න බෑ බොරුව. එතකොට ඒ තමයි මම. එතකොට මම පින් කරන්න නම් හරි කැමතියි මං. ඒයා තමයි මම. මේ විදිහට එක එක සම්මුති සංකල්ප වලින් මම කියලා අපි පින්තාරු කරලා හදලා තියනවා කෙනෙක්. ඇති කෙනෙක් නැහැ. ඇති සත්වයක් පුද්ගලයෙක් නැහැ. හැබැයි අර සංඥා තුලින් සංකල්ප තුලින් දෘෂ්ටි තුලින් අපි මම කියලා එක්කෙනෙක් හදලා තියනවා. අන්න එයා තමයි මේ බණ කියන්නේ, මේ දේවල් දැනගන්නේ, මේ ධර්ම අවබෝධ කරන්නේ, මේ වැටහෙන්නේ, මේ පිංකම් ඔක්කොම එයා තමයි. අන්න එහෙම අපි හිතාගෙන ඉන්නවා. ඉතින් මේවා මනසේ දැඩිව ආත්ම ගණන් කාවැදිච්ච සංකල්ප, පහසු නැහැ ඒවා ලෙහන්නට. ඉතින් ලෙහන්න තියෙන එකම ක්‍රමේ සති සම්පජඤ්ඤයෙන් දකින්නට පුහුණු වෙන එකයි. නමුත් දකින හැම මොහොතකම, සිතන හැම මොහොතකම අපි සිහියෙන් නුවණින් තොරව දකිනකොට අර పూర్ව සංඥාවලින්ම තමයි අපි දේවල් ග්‍රහණය කරන්නේ. අර పూర్ව උපාදාන තුලින්ම තමයි අපි ලෝකය තීරණය කරන්නේ. එතකොට අර කලින්ගත්තු දෘෂ්ටි තුලම අපි එහෙමම හිර වෙලා ඉන්නවා. ඒ ඉන්න තාක්කල් ලෝකය දුකයි දුකයි කියලා ඇස් දෙකට පේනවා, ඇඟට දැනෙනවා මේකේ අමාරුව, හිතට දැනෙනවා අමාරුව, අයියෝ මේකේ ආයෙ නම් උපදින්න ඕනේ නැහැ, ඊළඟ ආත්මයක් නම් ඕනේ නැහැ කියලා හිතනවා. මැරිච්ච සැනින් ආයෙ උපදිනවා. ඇයි උපදින්නේ? අර ඔක්කොම දැනුණා වුණත් අර ධර්මතා තේරුම් ගන්නට මනස සැබවින් අවදි වෙලා නැති නිසා. ඒ නිසා ප්‍රඥාවෙන් ඒ ධර්මතා තේරුම් ගන්නවා කියලා කියන්නේ ඇහැට පේන එකවත්, කනට ඇහෙන එකවත්, හිතට හිතෙන එකවත් නෙවෙයි පින්නතුනි. සිහියෙන් සහ නුවණින් ඒ ධර්මතාවයන්ගේ අනිත්‍ය ස්වභාවය පැහැදිලිව දකින්න. ඊළඟට දුක්ඛේ භික්ඛවේ සුඛන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. දුක්ඛ වූ ධර්මයන් පිළිබඳ සුඛ සංඥා ඇති වෙනවා. කොහොමද දුක්ඛ වූ දේවල් ගැන සැප සංඥා ඇති වෙන්නේ? කොහොමද දුක දුකයි කියලා වැටහෙන්නේ නැද්ද? වැටහෙනවා. වැටුණාට අපි සමහර දුක් දේවල් විටක දුකයි කියලා හඟිනවා, විටක එකම සැපයි කියලා. එහෙමත් තියෙනවා. ඒක පැත්ත. සමහර දේවල් අපි සැපයි කියලාම හඟිනවා, නමුත් ඒ දුක්ඛ ධර්මය. උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු දැන් කොච්චි කරලක් අරගෙන උලනවා කටේ. ඉලුවොත් එහෙම මොකද වෙන්නේ? පුපුරු ගහනවා, දැවිල්ල අල්ලනවා, සීනි හොයනවා, කට හොදන්න හොයනවා, අමාරුයි කියනවා, දැවිල්ල කියනවා. එතකොට දැන් ඒක දුක්ඛ වේදනාවක් හැටියට තමයි අපිට දැනෙන්නේ. දැන් හොඳට මස් මාළු කන්න කැමති කෙනෙකුට අර කොච්චි ටිකම අරකට දාලා හොඳට උයලා දෙනවා. දුන්නන් පස්සේ කනකොට අර වැඩේම වෙනවා. පුපුරු ගහනවා, හොටු කඳුළු වැක්කිරෙනවා. හැබැයි හොටු පෙර පෙර, කඳුළු පෙර පෙර රහ කර කර කනවා. ඉතින් අර කොච්චිම, අර පුපුරු ගැහිල්ලම. දැන් ඒක වෙනම ඇතිල්ලුහාව කටේ, ඒක අමාරුයි, දුක්ඛ සංඥාවක් ගන්නෙ. හැබැයි අර ප්‍රියමනාපදේත් එක්ක අනුභව කරනකොට සුඛ සංඥාවක් තමයි. ඔහොම අපි දුකයි කියන එකටම පස්සේ වෙලාවක අපි සැපයි. දන්නේම නැතු උඩක ඉඳලා අපි බිමට තල්ලු කළොත් සිහි නැති වෙන්නත් පුළුවන්. හැබැයි දැනගෙන බිමට පනිනකොට ඒ ඇති වෙන කම්පනය ආස්වාදයක් හැටියට විඳිනවා. ඒ නිසා මිනිස්සු උඩට ගිහින් බිමට පනින ඒ ආස්වාදය විඳින. ඇයි? ඒක අහම්බෙන් සිද්ධ වෙනකොට ඒක පීඩාවක්, ඒක දුකක්. දැනගෙන ඒක විඳිනකොට ඒක ආස්වාද. මේ විදිහට එකම කාරණේ විටක දුක හැටියට හඳුනා ගන්නවා, විටක සැප හැටියට. ඒ වෙනම පැත්ත. ඒ සංඥා විකෘති වීමක් එතන තියෙනවා. ඊට වඩා බරපතලම කාරණේ තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියලු සංස්කාරය දුකයි කියලා. හැබැයි අපට දුක හැටියට දැනෙන්නේ කටුක වේදනාකාරී පීඩාකාරී කොටස් පමණයි. පීඩාකාරී දේ දුකයි, පීඩාව නැති දේ සැපයි වගේ අපට හැඟෙනවා. රෝගය නම් දුකයි, නිරෝගීකම ඒකනම් සැපයි. එහෙම තමයි අපිට ඉත. ඒතකොට නිරෝගීකම කියලා තියෙන්නේ මොනවද? ඒත් සංස්කාර. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරන සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. සියලු සංස්කාරය දුකයි කියලා. හැබැයි අපි එක කොටසක් නිරෝගී කියලා ඒව සැපයි කියලා ගන්නවා. ඒ මහා පටලැවිල්ල සිද්ධ වෙන්නේ. ඇයි? අපි දුක තීරණය කරන්නෙම වේදනාව නැමැති සාධකයේ පදනම් කොටගෙන. එතන තමයි අපිට පටල වෙන තැන. වේදනාව පාදක කොටගෙන දුක තීරණය කරන්න ගිය ගමන් ඇයිද අපි පැටලෙන්නේ? වේදනාවේ දුක්ඛ වේදනාව විතරක් නෙමෙයි, සුඛ වේදනාවක් තියෙනවා, සෝමනස්ස වේදනාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පනවනවා වේදනාවේ ප්‍රභේද. ඉතින් වේදනාවෙන් දුක හඳුනන්න ගිය ගමන් දුක කියලා කොටසක් පෙනෙනවා, සැප කියලා කොටසක් පෙනෙනවා. ඒ නිසා වේදනාවෙන් දුක හඳුනාගෙන දුක්ඛ සත්‍ය දකින්න බෑ. වේදනාවෙන් දුක හඳුනාගෙන නිවන් දකින්න කෙලස් නසන්න බෑ. ඇයිද? ඒ වේදනාවෙන් දුක හැඳිනීම තිරිසන් සත්තුන්ටත් ප්‍රකට වෙන පොදු සත්ව ගතිය. ආරයන් වහන්සේලා දුක හඳුනාගත්තේ වේදනාවෙන් නෙමෙයි, ලක්ෂණ වලින්. මෙන්න මේ ලක්ෂණ හතර තියෙනවා නම් ඒකේ වේදනාවක් තිබුණත් නැතත් දැනුණත් නැතත් ඒවා දුක්ඛ ධර්මයෝය. මොනවද ලක්ෂණ හතර? සංකත, විපරිණාම, පීලන, සන්තාප. ඔය පීලන සන්තාප කියන දෙක අපිට යම් ප්‍රමාණයකට වේදනාවත් එක්ක දැනෙනවා. පීඩාකාරී බව, සන්තාපකාරී බව. හැබැයි එහෙම පීඩාකාරී සන්තාපකාරී බවක් නැති වෙනකොට අපි ඒක සැපයයි ආස්වාදයයි සුවයයි කියලා ගන්න. එයත් දුක්ඛමයි කියලා දකින්න පුළුවන් වෙන්නේ සංකත විපරිණාම දෙක දැක්කොත් විතරයි. ඒ කියන්නේ රෝගී බව දුකයි, නිරෝගී බව සැපයි කියලා ගත්තට ඒ නිරෝගී බව තුළ වේදනාවෙන් සැපසහගත බවක් තිබුණට ඒ නිරෝගී බව කියන එක ගොඩ නැගුණේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. ඒ නිසා ඒ සදාකාලික නැහැ, වහාම වෙනස් වෙනවා. විපරිණාමයට යලිත් ගොඩ නගනවා, යලිත් වෙනස් වෙනවා, යලිත් ගොඩ නගනවා, යලිත් වෙනස් වෙනවා. ඔහොම පවත්වලා මැරෙනවා, ආය අලුත් කයක් ලැබෙනවා, ආයත් නිරෝගී කරනවා, ආයත් වෙනස් වෙනවා, ආයත් නිරෝගී කරනවා. ඔහොම පවත්වලා ඒකත් මැරෙනවා, ආය කයක් හම්බෙනවා. දැන් මුළු සසර ගමනේම මෙහෙම ලැබෙන කය නිරෝගී කරගන්නට වෙහෙසිලා පවත්වලා නඩත්තු කරලා දැන් අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මොකක්වත් නැහැ. අන්න ඒ නිස්සාරත්වයයි දුක්ඛ කියලා කියන්නේ. වේදනාව නෙමෙයි. නමුත් කොච්චර මේ කතන්දරේ කිව්වා වුණත් අපට දුක ගැන දැනෙන්නෙම වේදනාවෙන්මයි අපි දුක තීරණය කරන. වේදනාවක් නැත්තම් දුකක් නැහැ. ඉතින් ඕක හඳුනගන්න බුදුවරු පහළ වෙන්න ඕනේ. බුදුවරු නැතත් සත්තු සේවාවන්ටත් ඕක වැටෙනවා. අර අබුද්ධෝත්පාද කාලවල මිනිස්සු කල්පනා කරනවා මේ සිත තියෙන නිසා තමයි දුක දැනෙන්නේ. ඒ නිසා ඒ අය චතුර්ථ ධානය දක්වා උපදවාගෙන දී චිත්තං කියලා භවනා කරනවා. මේ සිතට නිඳා වේවා. ඇයි මේ සිත තියෙනකන් තමයි මේ ප්‍රශ්න. ඒතකොට ඒගොල්ලෝ නිකන් නෙමේ දී චිත්තං කියලා කියන්නේ චතුර්ථ ධාන පාදක කොටගෙන. ඒ නිසා ඒ අය මරණයට පත් වෙනකොටම ධාන බලයට හිමි බඹලෝපදිනවා. හැබැයි සිත නිෂ්ක්‍රියයි. එතකොට සිත නැති බඹලෝ අසඤ්ඤතලේ. එතකොට සිත නැහැ. සිත නැතනකොට මොකක්වත් දැනෙන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ හිතන්නේ දැන් වේදනාව දැනෙන්නේ නැත්නම් දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැත්තේ නැහැ. ඒ ටික ඉවරනකොට ආය දැනෙන්න ගන්නවා. ආය සංස්කාර පවතිනවා. ආය සසර ක්‍රියාත්මක වෙනවා. එනිසා අබුද්ධෝත්පාද කාලවල සත්වෝ හිතූ හැටියට දුක ගැන හිතලා අපිට නිවන් දකින්න බෑ. මේ බුද්ධෝත්පාද කාලය තුල අපි වටහා ගන්නට ඕන දේ තමයි මේ සිතට දැනෙන කාරණේ වේදනාව කියන කාරණේ පමණක් නොවේයි දුක හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ. ආර්යයන් වහන්සේලා දුක දැක්කේ එහි ලක්ෂණ මත, එහි සටහන් මත. ඒ ලක්ෂණ වලින් යමක් යුක්ත නම් ඒ નિසරු බව, ඒ හිස් බව, ඒ තුච්ච බව, ඒ නොයදගත් බව, ඒ නොවටිනා බව තමයි මේ සියලු සංස්කාර ධර්මයන්හි යථාර්ථය. ඒ හිස් નિසරු ගතිය නොදකින නිසා තමයි මේවා සරු වශයෙන්, මේවා සුභ වශයෙන්, මේවා පැවැත්විය යුතු දේ හැටියට ඒවා ලං කරගන්න ඕන, එකතු කරගන්න ඕන කියලා කාම තණ්හාව ඇති වෙනවා. ඒවා නඩත්තු කරන්න, පවත්වන්න ඕන කියලා භව තණ්හාව ඇති වෙනවා. දිගින් දිගට සසර ගමන පවතිනවා. ඇයි ඒ දුක්ඛ සංස්කාරයන් සුඛ වශයෙන් හඟින්නට දකින්නට පුරුදු වෙලා තියෙන නිසා. ඊළඟට අනාත්ම වූ සංස්කාරයන් ආත්ම වශයෙන්. මෙතන සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් මම කියලා කෙනෙක්වත් නැහැ. නමුත් අපට එහෙම සංඥාවක් සිත් තුළ කා වැදිලා තියෙනවා. අපි ක්‍රියා කරන, කල්පනා කරන, සිතන, කතා කරන හැම මොහොතකම ඒවා එන්නේ අර සංඥාවත් එක්ක. දැන් අපි හොඳට විදර්ශනා කරලා සිත සැහැල්ලු කරගෙන අපි ධර්ම සාකච්ඡාවක් කරන්න පටන් ගන්න. පටන් අරගෙන අනිත් එක්කෙනා එක උත්තරයක් ප්‍රශ්නේ අහලා උත්තරේ කියනකොටම මගේ ඇතුළෙන් එකක් එනවා, නෑ අරකට වඩා මේකයි හරි කියලා, මේ මට හිතෙන එක තමයි හරි කියලා. එතකොට අනිත් එක්කෙනා කියන එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මේ මං හිතන එකේ අඩුපාඩු නැහැ. මේක තමයි හරි මේක. ඒ මොකද්ද? අර සත්ව පුද්ගල සංඥාවෙන් මතුවේ. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ධර්මය පැහැදිලි කර ගැනීම නෙමෙයි, මේ මගේ අදහස තහවුරු කිරීම, මගේ මතය සනාථ කිරීම. ත්‍රාමුද්‍රව බණ කියන්න පටන් ගන්න කරුණ වටහලා දෙන්න. නමුත් ටික වෙලාවක් යනකොට මේ මගේ මතයට අන් අය අනුකූල කරන් කණ්ඩායමක් හදන්. ඒ විදිහේ විවිධ මනෝභාවයන්ට පරිවර්තනය වෙන්නේ ඇයි? මේ සත්ත්ව පුද්ගල සංඥාව, ඒ දෘෂ්ටිය අපේ සිත් සතන් තුළ එතරම්ම තදින් ක්‍රියාත්මක වෙන්නේ නිසා. ඉතින් ඔය ප්‍රධාන කාරණා තුන වරද්ද ගන්නකොට ඊළඟ එක කොහොමත් වරදිනවා. මොකද්ද? අසුභේ භික්කවේ සුභන්ති. අසුභ වූ සංස්කාර ධර්මයන් සුභ වශයෙන් ගන්න. මොකද්ද අසුභ කියන්නේ? අසුභ කියන්නේ පිළිකුල් කියන එක නෙමෙයි. පිළිකුල් කියන්නේ වෙනම කාරණයක්. අසුභ කියලා කියන්නේ සුභ වශයෙන් ගත යුත්තක් නැහැ. ඇයිද සුභ වශයෙන් ගත යුත්තක් නැත්තේ? යමක් අනිත්‍ය නම්, යමක් දුක්ඛ නම්, යමක් අනාත්ම නම්, එබඳු සංස්කාරයන්හි සාරවත් හැටියට සුභ විදියට ගත යුතු කිසිවක්ම නැහැ. ඒ යථාර්ථය දැක්කොත් තමයි අපට තණ්හාව දුරු වෙන්නේ. නමුත් තණ්හාව දුරු නොවෙන්නේ ඇයි? අපි නিত্য වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් දකිනකොට අපට මේ හැම දෙයක්ම පවත්වන්නට සුදුසු, ලං කරගන්නට සුදුසු, වැදගත්කමක් තියෙන, වටිනකමක් තියෙන, හරයක් තියෙන ආස්වාදනීය ධර්ම හැටියට පෙනෙනවා. ඒ පෙනෙන තාක් කාම තණ්හාව හට ගන්නවා, ඒ තාක් භව තණ්හාව හට ගන්නවා. එතකොට අසුභ වූ ධර්මයන් පිළිබඳව අසුභ සංඥාව හරියට අපට ගන්න බැරි වෙලා තියෙන්නේ අර සුභ සංඥාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පටලැවිල්ල ලෙහන්නට අපට මූලික වශයෙන් සංඥා භාවනා ක්‍රමයකුත් කියා දෙනවා. සංඥා භාවනාවකුත් කියා දෙනවා, විදර්ශනාවකුත් කියා දෙනවා. සංඥා භාවනා කියලා කියන්නේ අර අනිත්‍ය ධර්මයන් පිළිබඳ නিত্য සංඥාව ඇති වෙන එකනේ අපිට දැන් පුරුදු වෙලා තියෙන්නේ. දැන් අනිත්‍ය සංඥාව නැවත නැවත පුහුණු කරන්න. හැම විටම මේ අනිත්‍යයි අනිත්‍යයි කියන බව සිතන්න, දකින්න උත්සාහ කරන්න. අනාත්මය පිළිබඳව අනාත්ම සංඥාව ඇති කරගන්න උත්සාහ කරන්න. අසුභය පිළිබඳ අසුභ සංඥාව ඇති කරගන්න උත්සාහ කරා. ඔම දස සංඥාවක් කියවනවනේ අර ගිරිමානන්ද සූත්‍රයේ. ඒ සංඥා භාවනාව ඇයි අපට හඳුන්වා දෙන්නේ? මේ විකෘති සංඥා වලින් ප්‍රකෘති සංඥා වලට අවතීන. නමුත් ඒ සංඥා භාවනාව හුදු සමතයක් හැටියට විතරක් කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක විදර්ශනාවට පාදක කරගන්න. හුදු සමතයක් හැටියට කියලා කිව්වේ අර මම දවසක් කතාවක් කිව්වේ අපි ගල්ලෙනේ ඉන්නකොට කටින පිංකමක් සඳහා උදෑසනින්ම අම්මා කෙනෙකුයි දුවකුයි ඇවිත් හිටියා. මම අතුපතු ගාලා පිරිසිදු කරලා මම පිණ්ඩපාතේ ගියා. ඉතින් උදේට අර ගස්කොලන් අස්සෙන් ඉරේලිය වැටුණාම හරීම ලස්සන චමත්කාර දර්ශනයක් එතන මැවෙනවා. දැන් මම පිණ්ඩපාතේ ගිහිල්ලා එන්නත් කලින්ම ඒ අම්මයි දුවයි ඇවිල්ලා හිටියා ලෙනට දවල් කටින පිංකම සඳහා. දැන් මං ආපු ගමන්ම අර අම්මා වචන නැහැ කියන්න ඒ තරම් සතුටින් අනේ හාමුදුරනේ කොච්චර ලස්සන තැනක්ද හරි වටිනවනේ හරිම ලස්සනයි මේ වගේ පළාතක මෙහෙම තැනක් තියනවා කියලාවත් හිතාගන්න බෑ ඔබ වහන්සේ නම් හරි වාසනාවන්තයි මෙහෙම තැනක භාවනා කරන්න ලැබි ඔය දැන් කියාගෙන ගියා ගිහිල්ලා එක පාරට ස්විච් එක ඔෆ් කළා වගේ නැවතුණා නැවතිලා කිව්වා මේ කොච්චර ලස්සන වුණත් ඉතින් මේවා ඔක්කොම හාමුදුරනේ අනිත්‍යයිනේ මේ දැකපු ඇහත් අනිත්‍යයිනේ මේ හිතපු මනෝභාවයත් අනිත්‍යයිනේ කිව්වා එහෙම්මම කතාව නැවතුණා මම බැලුව මොකද්ද මේ උනේ කියලා මට ඒක එවලේ තේරුනේ නැහැ කලක් මම ඒ ධර්මකාරණා ගැන හිතනකොට භාවනා කරනකොට තමයි මට වැටහෙන්න ගත්තේ මොකද්ද ඒ සිද්ධ උනේ දැන් අර කාම ඡන්දය මේ දකින දේවල් පිළිබඳ ආස්වාදනීය හැඟීම දැන් ඒ අම්මගේ මනසේ උතුරලා ආවා. ඒක අව්‍යාජව ඒ අම්මා සතුටින් ප්‍රකාශ කළා. හැබැයි ඔහොම කිය කියා ඉන්නකොට ඒ අම්මට දැනුණා දැන් මේ කෙලස් නේද හටගන්නේ කියලා. දැනිච්ච ගමන්ම අනිත්‍ය සංඥාව දාලා අර ටික වැහුවා. මේ දැකපු රූපෙත් අනිත්‍යයි, මගේ ඇහත් අනිත්‍යයි, හිතම මනෝභාවයත් අනිත්‍යයි, මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඔක්කොම වහලා දැම්මා. දැන් ඉතින් කොහොමද විදර්ශනාවද? දැන් කොහොමද විදර්ශනක්? දැන් ඔය විදිහට අපිට යම් යම් සංඥා පුහුණු කළාම අපිට දහම දකින්න ඒකම බාධක වෙන අවස්ථා එනවා. ඇයි ඒ? සමතයක් හැටියට අපි අපේ දුර්වලකම් වහන්න ඒවා පාවිච්චි කරනවා. දැන් ඔය සමහර වැඩිහිටි වයසක අය වුණත් කතා කරනකොට සමහර කාරණා ගැන අනේ ඉතින් අනිච්චේ දුක්ඛේ අනත්තේ ඉතින් මොනවා කරන්නද ඔහොම තමයි ඉතින් ලෝකෙ හැටි. එහෙම හිත හදා ගන්නවා. ඉතින් අර වික්ෂිප්ත වෙනවට වඩා ඒක හොඳයි. හැබැයි අනිච්ච දුක්ඛ අනත්තේ කියලා අරක වහලා හරියන්නේ නැහැ. එතන වෙන දේ දකින්න. අර හේතුඵල වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය ඇත්තටම එතන තියෙන අනිත්‍ය නම් දකින්නේ ඒක තමයි සුදුසු. අපි ගොඩක් වෙලාවට කරන්නේ එතන තියෙන අනිත්‍ය දකින්න එක නෙමෙයි, දන්නා අනිත්‍ය සංඥාවෙන් අර ප්‍රශ්නේ වහනවා. වහපු ගමන් අපිට යථාර්ථයෙන් නොපෙනී යන පොඩි මානසික සංහිඳියාවක් ඇති වෙනවා. ඒ තමයි අනිත්‍ය සංඥාව අපි සමත වශයෙන් පාවිච්චි කරන අවස්ථා. ඒකට තමයි අපි වැඩි දුරකට ඒක පාවිච්චි කරන්නේ. ඒ නිසා එහෙම නෙමෙයි, අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරගෙන ඒක විදර්ශනාවට උදව් කරගන්න ඕනේ. ඒ සංඥාව තුලින් ඊට පස්සේ දැක්ම අවදි කරන්න. ඒ සංඥාව මනසේ තියාගෙන අපි සිහියෙන් සහ නුවණින් බලන්න ඕන. ඒ සංඥාව ප්‍රකට වෙන්නේ කොතනින්ද කියලා. නාම ධර්ම තුලද අනිත්‍ය සංඥාව ප්‍රකට වෙන්නේ, රූප ධර්ම තුලද ප්‍රකට වෙන්නේ? අන්න ඒ බඳු උත්සාහයක ප්‍රයත්නයක යෙදුනොත් තමයි අපිට අනිත්‍ය සංඥාව විදර්ශනාවට පාදක කරගන්න පුළුවන්. අවශේෂ සංඥාත් එහෙම තමයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා සඤ්ඤාමය වශයෙන්ුත් විකෘති කරගන්නවා, මනෝභාවයන් වශයෙන්ුත් විකෘති කරගන්නවා, දෘෂ්ටි වශයෙන්ුත් විකෘති කරගන්නවා. සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස කියලා හැදින්වෙන එක. ඔය තුන් ක්‍රමයටම විකෘති කරගන්නේ මොනවද? අනිත්‍ය බව නිත්‍ය හැටියට, දුක්ඛ වූ ධර්ම සුඛ හැටියට, අනාත්ම වූ ධර්ම ආත්ම හැටියට, අසුභ වූ ධර්ම සුභ හැටියට වර්ධවා ගන්නවා. ඉතින් ඒ මිදෙන්නට මේ වැරදි සංඥා දුරු කරමින් නිවැරදි සංඥා ඇති කරගන්නටත්, වැරදි මනෝභාවයන් දුරු කරමින් නිවැරදි මනෝභාවයන් ඇති කරගන්නටත්, වැරදි දෘෂ්ටි දුරුකොට නිවැරදි දෘෂ්ටි ජනිත කරගන්නටත් සති සම්පජඤ්ඤය හෙවත් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කමයි මේ විපල්ලාස සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ ධර්ම දේශනාව අද අපි මේ පමණකින් නිමා කරමු. තව පැය භාගයක් විතර පවතින අපට ධර්ම සාකච්ඡාව සඳහා දහම් ගැටළු බොහොමයක් ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ සුජාත රණවීර මහත්මිය සහ ආර්.පී. පෙරේරා මහතා සහ පුතණුවන් දියණියන් විසින්. පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ ආර්.පී. පෙරේරා සහ සුජාතා රණවීර යන මහත්මිය සහ පවුලේ දූ දරුවන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කිරීම, ඩී.එස්. රණවීර පියාණන්ට හා ඒ.පී. රණතුංග මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම, පීටර් පීරිස් මලගල බාප්පා සහ කමලා කොතලාවල මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, සුසර කූජන දරුවාගේ අධ්‍යයන කටයුතු දියුණු වීම සඳහා ආශිර්වාද කිරීම, දේශකයන්න් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරනෝ. මෙතෙක් වේලා හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක්, ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනෝ. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. ධර්ම පරිස්කාර වශයෙන් මේ සිවුරු පිරිකර ආදිය පූජා කිරීම ආරක්ෂා සම්පත්තිය ලැබෙන පින්කමක්. විදුලි පංකා ආදිය පූජා කිරීම කායික මානසික සුවය සහනය සැලසෙන මහ පින්කමක්. අවශේෂ පරිස්කාර පූජා කිරීමත් ජීවිතයේ සැප ලැබෙන පින්කම්. මේ සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. මේ නම් සඳහන් කළ මිය පරලෝකීය ආදරණීය මව්පිය ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් දායකත්වයේ දරන සුජාතා රණවීර මහත්මිය, ඒ වගේම ආර්.පී. පෙරේරා මහත්මා, දියණියන්, පුතණුවන්, ඒ මොනබුරු මිනිබිරියන් ඇතුළු ඒ පවුලට සම්බන්ධ සෑම සියලු දෙනාගේම සියලු යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා. දරුවන්ගේ කරන කියන යහපත් රැකී රක්ෂාදී සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ආලෝකමත් වේවා. මෙබඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා.